මීළඟට තාරණාත් බස්නායක මන්ත්‍රීතුමා, ඔබතුමාටත් විනාඩි 6ක කාලයක්
තියෙනවා. කල්සා සභාපතිවරණී, අද විශේෂ අමාත්‍යංශයක් යටතේ කතා කරන්න ලැබීම පිළිබඳව සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම මම අද කතා කරන්න යොදාගත්තේ වනජීවි අමාත්‍යංශයේ. මම හිතන්නේ වනජීවි අමාත්‍යංශය ගැන කතා කරනකොට මම හිතන්නේ මීට පෙර කතා කරපු බොහෝ දෙනෙක් සංචාරක අමාත්‍යංශය පිළිබඳවත් වනජීවි අමාත්‍යංශය පිළිබඳවත් කතා කරා. මම හිතන්නේ වනජීවි අමාත්‍යංශය ගත්තාම අපි කතා කරන්නේ ගරු අමාත්‍යවනි අලි මිනිස් ගැටුම. ඔබතුමා දන්නවා අද මේ රටේ ජනතාව ආර්ථික යුද්ධයකට මුණ පාලා ඒකත් එක්ක තරඟ වදිනකොට මේ අලුමිනිස් ගැටුමත් එක්ක තරඟ වදිනවා සමහර ප්‍රදේශ. මහා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 9ක් තියෙනවා. ගල්ගමුව, ඇහැටුවව, ගිරිබාව, පොල්පිතිගම, අඹම්පොළ, එවැගේම රස්නායකපුර, කොටවේර, නිකවරටි. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 9ම ජනතාව කුෂිකර්මයෙන් තමයි නියැලෙන්නේ. එයාගේ ජීවිකාව කුෂිකර්මය. ඔබතුමාට කියන්න කැමති පෞගේ අවුරුදු 4ම නියගයකට මුණ දීලා හිටියේ. වැස්සේ නැහැ. අහස් තියෙන් තමයි මේ අය කුමුරු වැඩ කරන්න ගරු අමාත්තුම. අවුරුදු 4ක් තිස්සේ කන්න 6ක් වැඩ කරේ නැහැ. ඉඳා පෞගිය කන්නේ තමයි එයාට වැසි ලැබිලා ඒ වැසි ආධාර කරගෙන කුමුරු කරේ. කුමුරු කරලා ඒ අස්වැන්න නෙලා ගන්න යනකොට ඒ අය තමන්ගේ ජීවිතයත් එක තමයි පොරබැදි. ඒ තරම් අලින් අලි කියන්නේ දා බුද්ධිමත් සතෙක්. මයි දැන් ඒක අපේ රට අත්‍යවශ්‍ය සත්ව කොට්ටාසයක්. හැබැයි ඒ පිළිබඳව අපි අධ්‍යයනය කරලා නැහැ. ඒ නිසා ඒ ඉන්න ප්‍රදේශවල ජනතාවට වෙන හානිය, විශේෂයෙන්ම ජීවිත හානි, දේපල හානි, ඒ වගේම කුඹුර වලට කරන ඒ ගොවිතැන් වලට කරන හානි. මයි දන්නේ මේ තියෙන ප්‍රශ්නය අදකින් ඉඳලා නෙමෙයි මේ පවතින. ඒ නිසා ඔබ තමුන්නාංශයෙන් බොහොම මම ගෞරවයතුව ඉල්ලා සිටිනවා මේකට මොකද තියෙන වැඩපිළිවෙල. දැන් චන්දිම ගමගේ මන්දිතුමා කිව්වා මේකට ඉතාම සාර්ථක ක්‍රමේ තමයි ගම වට කරලා අලි වැට ගහන්නේ. හැබැයි මේ අවුරුදු 4ම ගම වට කරලා අපේ ප්‍රදේශවල ගැහුවා. මේ ගම වට කරලා ගහපුවාම අලි යන්නේ කොහෙද? ගම වට කරලා ගහපුවාම අලි යන්නේ කොහෙද? කුඹුරු කාලේට කුඹුරවල නැත්තම් ප්‍රධාන පාරේ යන්නේ. මේක වනජීවි අමාත්‍යංශයේ මන් දන්නේ නැහැ කවුරු උපදෙස් දීලා තියෙනවද දන්නේ නැහැ ගම වට කරලා අලි වැට ගහන්න කියලා. හරි ගම වට කරලා අලි වැට ගැහුවත් අලින්ගේ පාලනේ කවුද? ඒ සම්බන්ධ මොකද්ද ඒකට අරන් තියෙන පියවර? අලි ගහනේ වැඩි වෙලා තියෙනවා. අලි ගහනේ අඩු කරන්න ක්‍රමවේදය මොකද්ද කියලා අහන්නේ. මේ ක්‍රමවේදයක් නැහැ. එඳ අමාත්‍යතුමනි මේක එසේ මෙසේ කර්තව වෙනේ මොකද දිනෙන් දින දිනෙන් දින මේ ප්‍රශ්නේ උග්‍ර වෙනවා. මිනිසුන්ගේ ජීවිතය ජීවිකාව තියෙන කුෂිකර්මාන්තේ. ඒකට ප්‍රශ්නයක් කරනකොට මේ මිනිසු ඇවිල්ලා බලන්න ඕනේ. මම නිලධාරීන්ට කියනවා ඔබතුමාලාගේ බොහොම ගෞරවයුතව ඇවිල්ලා ගරු අමාත්‍ය උපදෙස් දෙන්න ගිහිල්ලා නිරීක්ෂණ ගන්න කියන්නේ. කවුරු ඇවිල්ලා කිව්වත් අපි මේ පාර්ලිමේන්තුවේ මේ ගමේ මිනිස්සුන්ගේ අඳෝනාව මේ අපි කතා කරන්නේ. ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ මේ අපි මෙතන කියන්නේ. ඔබතුමා උපදෙස් දෙන්න අඩු උදාරේ ගිහිල්ලා ඒ ගංගොල්ල ගිහිල්ලා දවස් අද්දයක් නැවතිලා ඒක තමන් අත්දැකීමක් කරගන්න කියන්නේ. මිනිස්සු අවුරුදු 4ක් කණ්ඩ නැතුව නියගයක් එක්ක ඉඳලා මිනිසුන්ව මේ වැස්ස වැහැපුවාම ඒ වැස්සෙන් උපරිම ඵල නෙලා ගන්න යනකොට අලින්ගෙන් තියෙන කරදරෙත් එක්ක මිනිසුන් රැයක් දවල් නැතුව පැල් රැකලා ඒක බොහොම අමාරු ආරක්ෂා කරගන්න. ඒ හැබැයි ඒක 100%ක් ආරක්ෂා කරගන්නත් බෑ. 140-50 ඒ අස්වැන්න ගන්නම් වෙන්නේ. මොකද අලි කියන සත්වයාටත් ඉන්න තැන් ඕනේ. උන්ගෙත් නිජ බිම. උන්ට කන්න ඕනේ. හැබැයි මේකට වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා මේක අපි හරියට අධ්‍යයනය කරන්න ඕනේ ගරමත්තනේ. ඒ නිසා ඔබතුමායන් බොහොම ගරුලයක්. දැන් ගිය සති දෙක ඇතුළත මම ඔබතුමායන් කියලානේ මගේ මැතිවරණ කොට්ටාසේ ගල්ගමුව
සංජීව සමරසිංහ මන්ත්‍රීතුමා.
ගලු මන්ත්‍රීතුමනි මෙතුමා මේ අහපු ප්‍රශ්න වලට මට විනාඩියක් දෙන්න උත්තරයක් දෙන්න.
මරණ දෙකක් සිද්ධ වුණා. හැබැයි වැඩපිළිවෙලක් නැහැ. ඔබතුමා ඉල්ලන්නේ මේ පැත්තේ තියෙනවා මාතලේ පැත්තේ කහල්ල පල්ල කැලේ. එයා පැත්තේ තියෙනවා පුත්තල විල්පත්තු. මෙන්න මේ දෙපැත්තට මේ අලි පළව හැරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. අලි පළව හරින්න ඕනේ. නැත්නම් අලි එන්නේ වැඩි. ඒ නිසා මේකේ අවශ්‍යතාවය තේරුම් ගන්න ඕනේ අපි. මේක අවශ්‍යතාවය තේරුම් ගන්න නැතුව අපි කොච්චර හිටියත් ගරුවා මතුනේ මේක වැඩක් නැහැ. එනිසා අනිත ඔබතුමායි මම ඉල්ලා සිටිනවා අපේ රටේ අලි ජනගහනය වැඩි. එනිසා මේකට සමහර රටවල ඉල්ලීම් තියෙනවා. ඒ රටවල් ඉල්ලද ඒ රටවල් වල බාර දෙන්න.
ගරුමන්තුමා ඔබතුමාට තව විනාඩි එක කාලයක් තියෙනවා ඔබතුමා.
එන වැඩපිළිවෙලක් සකස් කරන්න මේ රටේ ඉල්ලනවා නම් ව්‍යාපාරික ශේෂ්ත්‍රයයි ඉල්ලනවා නම් ඇමතුමා දෙන්න. ව්‍යාපාරික ශේෂ්ත්‍රය ඉල්ලනවා නම් දෙන්න යාලි. ඒ වගේම ඉල්ලනවා නම් පන්සල් වලින් ඉල්ලනවා නම් දෙන්න. පිටරටවල ඉල්ලනවා නම් දෙන්න. හැබැයි ඒක රජයෙන් හැටියට ආණ්ඩුවේ වැඩපිළිවෙලක් හදන්න. ඒ අලි දෙනවා නම් ඒකට යම් බලපත්‍රයක් වාර්ෂිකව බලවත් මොකක් හරි වැඩපිළිවෙලක් හදන්න නඩත්තු කරන. ඒ අය හරියට බලා ගන්නත් ඒක රජයෙන් නීතිමය කටයුතු කරන්න. මේක මේ පැත්තට මෙහෙම එක ප්‍රදේශයකට ගිහිල්ලා මේ ප්‍රදේශ බලපුවා
මිනිස්සු ගරු මද්දුවා කාලය අවසానයි.
අනිවාර්යයෙන්ම මේකට ලොකු ප්‍රශ්නයක් කරන ඉදිරි අනාගතේ. ඒ නිසා මම මේකෙන් ගරු අමාත්‍යතුමා ඔබතුමා ඉල්ලන්නේ සංචාරක පද්ධතිය දිනු කරන වගේ ඔබතුමා අමාත්‍යංශය මේ
වර්තමා
කියන ප්‍රශ්නේ ඔබතුමාට මම සනාහ කරන්න ඕනේ.
දැන් ඔබතුමා අවසන් කරන්න.
මට තප්පර කීපයක් දෙන්න. තප්පර කීපයක් දෙන්න. මම වෙච්ච වෙලාව 2017 කරු අමාත්‍යතුමා ඔබතුමා හිටියේ නැහැ එතකොට. හිටියේ ජයක්‍රම පෙරේර මේ වණිජ අමාත්‍යතුමා. මම ඔබතුමා ඉල්ලනවා. මගේ මැතිවරණ කොට්ටාසේ සංගප්පාලේ කියන ගල්ගොම් ප්‍රාචිලගම් කොට්ටාසේ ඇති සංගප්පාලේ කියන ගමේ අිතාමත් අති දුෂ්කර ගම්මාන. ඒ කන්න නැතුව මේ මිනිස්සු බඩේරුම් වගා කරා. බලහත්කාරයෙන් ගිහිල්ලා වනජීවි නිලධාරීන් සහ ඒ ප්‍රදේශයේ අපේ ප්‍රාදේශීය නිලධාරීන් ගිහිල්ලා බලහත්කාරයෙන් මේ ගිහිල්ලා වැට ගැහුවා. ඒ මිනිසුන්ගේ බඩිරුම් අපි කතා කරත් ඒක ඇස් නේද? ඒ නිසා
මේ වගේ
දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා මිනිස්සු පිළිබඳව අපි හොයලා බලලා වගේම අලි පිළිබඳව අපි හොයලා බලිය යුතුයි. ඒ නිසා මේක නිසි වැඩපිළිවෙලක් ඔබතුමාලා යොදන්න. මම කියන්නේ මේක එසේ මෙසේ කාර්යභාරයක් නෙමෙයි ගරු අමාත්‍යතුමනි. මේකට දීර්ඝාණ වැඩපිළිවෙලක්
ඕනේ. සුදී තාරක බාලසූරිය මන්ත්‍රීතුමා
සායුව ලබා දෙන්න කියලා ඉල්ලත මේ
ඔබතුමාට විනාඩි 5ක් කාලයක් තියෙනවා. ඔබතුමා කතා කරන්න.
ගරු මූලාසාරුඩ මන්ත්‍රීතුමනි, මට ඒ සංචාරක අමාත්‍යාංශය පිළිබඳවත් ඒ වගේම විදේශ අමාත්‍යාංශය පිළිබඳවත් විනාඩි 6ක් වගේ කාලයක් කතා කරන්න මට වෙන් කරපු එක පිළිබඳව මම ප්‍රථමයෙන්ම තමුන්නාංශයට ස්තුතිවන්ත වෙනවා. මේ විනාඩි 6ක් වගේ කාලයකදී මේ අමාත්‍යාංශ දෙකක් පිළිබඳව ඇත්ත වශයෙන්ම කතා කරන්න බෑ. නමුත් මම මේ විශේෂයෙන්ම ඒ සංචාරක ව්‍යාපාරය පිළිබඳව තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපේ තිලක් මාරපණ ඇමතුමා ඉන්න නිසා මේ අවස්ථාවේදී මම මෙම ඒ අමාත්‍යාංශ පිළිබඳවත් වචනයක් හරි පවසන් ඕනේ. ඇත්ත වශයෙන්ම අපි අගය කරනවා එතුමා ජිනීවා වලට ගිහිල්ලා ඒ පළවෙනි වතාවට මේ යහපාලන ආණ්ඩුවේ ඇමති කෙනෙක් ඒ දාපු යෝජනා මාලාව සම්පූර්ණයෙන්ම පිළිගන්නේ නැතුව ඔබතුමා ඒ රජයක් ආරක්ෂා කරන විදියට ඔබතුමා කටයුතු කරපු විශේෂයෙන්ම මිෂෙල් බැෂ්ලට් ඒ මහත්මිය ශවේන්ද්‍ර සිල්වා මහත්මයා ගැන එම ප්‍රකාශයක් කරනකොට ඒකට විරුද්ධ ඔබතුමා ඒ හඬක් නගපු ගැන පිළිබඳව අපි අපේ අගයක් තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා මේක යාර් ගෝල්ඩන් ඔපචුනිටි එකක්. මේක හොඳම අවස්ථාවක් ඔබතුමාට තිබුණේ මේ ජිනීවා යෝජනා මාලාවෙන් ඉවත් වෙන්න. විශේෂයෙන්ම ඒ යෝජනා මාලාව ගෙනාපු ඇමරිකාවත් එතනින් ඉවත් වෙච්ච නිසා. ඒ වගේම එංගලන්තයේ තෙරේසා මේ අගමැතිතුමියත් විශේෂයෙන්ම කියලා තිබෙනවා ඒ කට්ටියගේ ඒ රජයේ ඒ සොල්දාදුවන්ට ඒ ඉම්පියුනිටි නැත්නම් ඒ සොල්දාදුවන්ට විරුද්ධව නඩු අනික් රටවල් වලින් කිසිම නඩුවක් බාර ගන්න බෑ කියලා. ඉතින් ඒ නිසා අපිට මේක අවස්ථාවක් කරා ගන්න තිබුණා. කෙසේ වෙතත් මම මේ පිළිබඳව ඔබතුමාට විශේෂයෙන්ම අපේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. හැබැයි සංචාරක ව්‍යාපාරයේ සංචාරක අමාත්‍යාංශය ගැන කතා කරනවා නම් ගරු මුලස්සල අරුඩ මන්ත්‍රීතුමනි, ඇත්ත වශයෙන්ම මේක අපි විශ්වාස කරනවා මේකත් මේ අර $10 billion ව්‍යාපාරයක් කරා ගන්න පුළුවන් කියලා. නමුත් මේ සංචාරක ව්‍යාපාරයේ අපි මේ වර්ධනය දිහා බැලුවොත් එහෙම අපි දකිනවා 2014 20%ක වර්ධනය තිබිච්ච එක 2015 18%කට අඩු වුණා. 2016 14%කටත් 2017 3%කටත් 2018 ගිය අවුරුද්දේ 10%ක වර්ධන වේගයක් වෙලා තිබෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ පළවෙනි ඒ කාර්තුවේ ජනවාරි පෙබරවාරි දිහා බැලුවොත් එහෙම 2.2% වගේ වර්ධන තමයි වර්ධන වේගයක් වෙලා තිබෙන්නේ. අපි දන්නවා දැන් මේ 2025 වෙනකන් අපිට විශාල ණය ප්‍රමාණයක් ගෙවන්න තිබෙනවා. මේ ණය වලට විදේශ මුදල් ලබා ගන්න පුළුවන් ලේසිම ක්‍රමවේදය තමයි මේ සංචාරක ව්‍යාපාරය. හැබැයි ඒ වගේම අපි කල්පනා කරලා බැලුවොත් එහෙම මේ 2010 2017 වගේ කාලය තුලදී අපේ සංචාරක ව්‍යාපාරයේ කොච්චර වර්ධනයක් වෙලා තිබෙනවද කියලා ඇත්ත වශයෙන්ම අපිට ඒ කාලේදී අපිට ගෙන්න පුළුවන් වෙලා තිබෙන ඒ සංචාරකයේ ප්‍රමාණය ලක්ෂ 15ක්. හැබැයි අනික් රටවල් මේ ප්‍රදේශයේ තියෙන අනික් ලක්ෂ රටවල් දිහා බැලුවොත් එහෙම තායිලන්තයේ මිලියන 19ක් ගෙනල්ලා තිබෙනවා, වියට්නාමයේ මිලියන 7.9ක් ගෙනල්ලා තිබෙනවා, ඉන්දුනීසියාව 5.9ක් ගෙනල්ලා තිබෙනවා, සිංගප්පූරුව මිලියන 4.7ක් ගෙනල්ලා තිබෙනවා, ඉන්දියාව 4.4ක් ගෙනල්ලා තිබෙනවා. ඉතින් මම මේ පිළිබඳව මේ කෙටි කාලයේදී කතා කරනවා නම් මොනවාරි යෝජනා මාලාවක් අපේ ඇමතුමාට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම ඒ යෝජනාව දැන් ඉදිරිපත් කරන්න කැමතියි. පළවෙනි කාරණාව මම දකින්නේ අත වශයෙන් මේ සංචාරක ව්‍යාපාරය අපිට ලේසියෙන් දිනු කරන්න පුළුවන් එක දෙයක් තමයි මේ වීසා රික්වයර්මන්ට් එක අයින් කරන එක. අපි දැකලා තිබෙනවා දැන් විශේෂයෙන්ම ඉන්දුනීසියාවේ බාලි වලදී ඒ වීසා රික්වයර්මන්ට් එක අයින් කරපුවෙන් පස්සේ ඒ සංචාරක ව්‍යාපාරයේ වැඩි වෙලා තිබෙනවා 2016 දී. ඒ වගේම හොංකොංග් රටේ ඒ රුසියාවට තිබිච්චේ වීසා රික්වයර්මන්ට් එක අයින් කරපුවාම වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම තායිලන්තෙත් ඒ වගේම පකිස්තානයේ වගේ රටවල් වල ඒ වීසා රික්වයර්මන්ට් එක අයින් කරොත්ේම ඒ විශේෂයෙන්ම මේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් අපි දැකලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ අත වශයෙන්ම අපිත් මේ ඩොලර්ස් 35ක් වගේ ප්‍රමාණයක් අපි ඒ රටවල් වලින් ගන්නවා. ඒ වගේම ලංකාවයි ඉන්දියාවයි විතරයි මේ කලාපයේ තියෙන රටවල් වලින් ඒ වීසා රික්වයර්මන්ට් එකක් තිබෙන්නේ. ඒ වීසා රික්වයර්මන්ට් එක අයින් කරොත් හොඳයි කියන එක තමයි මගේ මම විශ්වාස කරන්නේ. ඒ වගේම මෙතනදී හුඟක් සංචාරක ව්‍යාපාරය ගැන
ගරුවන්තුමාගේ කාලය අවසානයි.
තව විනාඩියක් දෙන්න ගරු මූලසරොඩ මන්ත්‍රීතුමනි, මේ සංචාරක ව්‍යාපාරය ගැන කතා කරපුවාන් පස්සේ හුඟක් අනික් කාරණා තමයි අපි තියෙන මේ බදු ප්‍රමාණය. දැන් අපි හිල්ටන් හෝටලේ කොච්චර ගාණක් ගන්නවද කියලා බැලුවොත් එහෙම ලංකාවේ ගන්න එකට රුපියල් 33000ක් ගන්නවා, කොල්ලම්පූර් වල තිකන්න එක 19000ක් ගන්නවා, සිංගප්පූරුවේ 47000යි, එතකොට බැංකොක් නුවර 31000යි, ජකාර්තා නුවර 22000යි. එතකොට මේ ලංකාවේ ගන්න 32000න් 23%ක්ම තියෙන්නේ බදු. අනික් රටවල් වල කොල්ලම්පූර් වල කීයද 5%යි. එතකොට සිංගප්පූර් වල 7%යි. එතකොට තායිලන්තයේ 6%යි. ජකාර්තා වල 8%යි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට මේ සංචාරක ව්‍යාපාරයේ කම්පිටිටිව් වෙන්න නම් මේ බදු යම්කිසි විදිහකට අඩු කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. මේ බදු වලට අමතරව අර 1% ටර්නෝවර් ටැක්ස් එකක් තිබෙනවා. ඒ 1% ටර්නෝවර් ටැක්ස් එකක් ඉවත් කරන්න අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මෙතනදී අනික් මූලික කාරණා අපි දකින්නේ ඇමතුමා මේ සංචාරක ව්‍යාපාරය දිනු කරනවා නම් පුළුවන් තරම් අපි මේ ආසියාවේ සංචාරකයන් අපි ටාගට් කරන්න උවමනාවක් වෙනවා. අනික් ආසියාවේ සංචාරක ව්‍යාපාරය දිනු වෙලා තිබෙන්නේ විශේෂයෙන් මේ ආසියාවේ සංචාරකයන් ඒ වර්ධනයක් නිසා. ඒ නිසා අපි එතුමාට ඒ විශේෂයෙන්ම ඉන්දියාවෙත් ඒ වගේම චීනයේ සංචාරකයන් ගැන අපි කන්සන්ට්‍රේට් කරන්න කියලා කියනවා. ගිය අවුරුදු දිහා බැලුවොත් එහෙම චීනයේ සංචාරක ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා.
මන්තුමා වැඩි කාලයක් දුන්න ඔබතුමා බොහොම ස්තුතියි. මීළඟට කනක හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 6ක කාලයක්. කනක හේරත් මන්ත්‍රීතුමා ඔබතුමා
බොහොම ස්තුතියි. අද සංචාරක කර්මාන්තය පිළිබඳව කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අද මේ අමතුමා මෙතන නැහැ. අපේ පින්නවල අලියානාතාගාරයේ ආශ්‍රිතව ඉන්න ව්‍යාපාරිකයෝ 100ක් පමණ අසං කරලා මට ලියුමක් ලබා දුන්න අමාත්‍යවරයාට ලබා දෙන්න කියලා. ඒකේ ඉල්ලීම තියෙන්නේ අපේ ඇත්තටම මේ සංචාරක වර්ධනය වෙලා තිබුණේ එක කාලයක ලංකාවට එන සංචාරකයන්ගේ වැඩිම ප්‍රමාණයක් පින්නවලට තමයි ආවේ. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. මේ වෙනස් වෙලා තියෙන හේතුව තමයි අර අපේ අලියන්ට කිරිපෝන එක, අලි පැටවුන්ට කිරිපෝන එක දැන් අවුරුද්දක විතර මාස 8ක විතර ඉඳලා කාලේ නවත්තලා තියෙනවා. ඉතින් මේක නිසා සංචාරකයෝ එන එක බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. 25%කින් 30%කින් පමණ අඩු වෙලා තියෙනවා. ඒ වුණත් තවමත් අර විකුණන ටිකට් පතේ මේ වෙලාවල් කාල සටහන දාලා තියෙනවා. 3 වතාවක් කිරිපෝනෝ කියලා කාල සටහන දාලා තියෙනවා පමණක් නෙමෙයි. ජනවාරි පළවෙනිදා ඉඳලා රුපියල් 2600 තිබ්බ ටිකට් එක 3000 දක්වාව ගෙනිහිලා තියෙනවා. ඉතින් මේකට විශේෂයෙන්ම ගයිඩ්ලයින් මගේ කතාවේ පස්සේ යන මට තියෙන විනාඩිය
සම්දි සවසිමන්තුමා
මගේ කවලාව නම් ගන්න එපා.
ඔව් මේ ගරු මන්තුමනි, මෙතුමා මේ අලින්ට කිරිගෙදෙන ප්‍රශ්නේ ගැන කතා කරා. ඒක එතන තියෙන ප්‍රශ්නේ නම් මේ අලි පැටවුන් පින්නවල අලි අනාථාගාරයේ ඉන්න පැටවුන්ට
අනේ මගේ වෙලාව
මට බෑ. උන් මේ මේ උන් වයසින් වැඩි.
ගර්වන්තුමා කතා කරා.
දැන් මේකේ ඇතරම මේ කිරිපොවන්න බැරි අවුරුදු පහට වඩා අඩු පැටවු නැහැ. නමුත් අපි ඉල්ලීම කරන්නේ අර උඩවල වේ ඉන්න පැටවු කීප දෙනෙක් හරි ගෙනල්ලා මෙහාට දාන්න කියන එක මම හිතන්නේ ඒක තමයි වැදගත් වෙන්නේ. මේක සමහරක් වෙලාවට ඔබතුමාලා කැමති නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මේක ඉතාමත් වැදගත්. ඒ සංචාරක ඒ ව්‍යාපාරිකයෝ සියලු දෙනා එතන ජීවත් වෙන්නේ අපේ මේ ප්‍රදේශයේ මේ පින්නවල අලියනතාගාරයේ තියෙන සාර්ථකත්වය නිසා. ඒ නිසා ඒක පිළිබඳව අමාත්‍යවරයා හැටියට අපේ අමතුමා දැන් එනවා. ඉතින් අමතුමාට මම ඒ ලිපිය දෙන්නම්. අමතුමා මේ පින්නවල අලියනතාගාරයේ අර අලි පැටවු ටිකක් ගෙනිලා දාලා කිරි පොවන එක ලබා දෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලීම කරනවා. මොකද අවසාන වශයෙන් මේකේ බොහෝම පැමිණිලි තියෙනවා. ඊළඟට මේකේ ප්‍රතිරූපය කඩා වැටලා තියෙනවා. එතකොට මේකේ පැමිණිලි කරනවා, ඔන්ලයින් පැමිණිලි කරනවා, ලිඛිතව පැමිණිලි කරනවා. නමුත් කිසිම පැමිණිල්ලකට උත්තරයක් ලබා දෙන්නේ නැහැ කියලා ඒ ට්‍රැවල් ඒජන්ට්ස්ලා ඒ වගේම සාමාන්‍යයෙන් සංචාරකයෝ කියනවා. ඉතින් මේකේ ප්‍රතිරූපය කඩා වටවන්න නැතුව මේක ගොඩ ගන්න කටයුතු කරන්න කියලා ඉල්ලීම කරනවා. ඉතින් මගේ කාලය අඩු නිසා මීට වඩා ඒ පිළිබඳව කතා කරන්නේ නැහැ. සංචාර කර්මාන්තය පිළිබඳව කතා කරනවා නම් අපේ විදේශ විනිමය අපේ රටට ගේන වැඩිම ප්‍රධානම සාධකය වෙලා තියෙන්නේ. ඉතින් මේක දියුණු කර ගැනීම, රැක ගැනීම අපි සියලු දෙනාගේම වගකීම. ඉතින් දැන් බලුවාම ප්‍රවර්ධනය කිරීම සඳහා දැන් සෝ ශ්‍රී ලංකා කියන ටැග් ලයින් එක හොඳයි. ඒක ඒ වැඩසටහන ප්‍රවර්ධනය කරන මාකටිං කිරීමක් කරන්නේ නැහැ. ඒකට වෙනම බැලුවොත් එහෙම ටැක්ස් එක ගන්නවා, TDL එක ගන්නවා. නමුත් ඒක කිසිම ප්‍රවර්ධනයක් කරන්නේ නැහැ. මේක තමයි ඇත්ත తত্ত্বය. ඒ නිසා ඒ පිළිබඳව ඔබතුමා කටයුතු කරයි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම මේ බදු ප්‍රමාණය බදු 30.2% සාමාන්‍ය රටවල් වල බදු ගහන්නේ 10%ක් පමණ සංචාරක කර්මාන්තය. ඉතින් මේ බදු ගහන එක වැඩි වෙලා තියෙන නිසා එක පැත්තකින් අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දී අපේ රටේ කාමරයක ගණන වෙනත් රටවල් වලට වඩා වැඩි. පහසුකම් අඩුයි, නමුත් ගණන වැඩි. ඒ නිසා අර බදු ගෙවන එක පැත්තකින් සර්විස් චාර්ජ් 10%යි, වැට් එක 15%යි, NBT 2%යි, TDL 1%යි, ESC එක 0.5 ඉඳලා 0.25 කර අඩු කරා. ඒක හොඳ ක්‍රියාවක්. ඒ වගේම අර ලෝකල් ගවර්න්මන්ට් මියුනිසිපල් ටැක්ස් එක 1%ක් තියෙනවා. ඉතින් මේකේ
ඇත්තටම
තව විනාඩි දෙකක් දෙන්න, මොකද මගේ කාලය ගිය නිසා. දැන් මේක අඩු කරේ නැත්නම් එහෙම අපේ ලොකු බලපෑමක් අපේ සංචාර කර්මාන්තේ දෙනවා. අපිට නිකන් අඩුවෙන් ගෙවලා අර ඔන්ලයින් ගෙල්ලි වෙලා ගේන සංචාරකය නමේ අපිට අවශ්‍යතාවය වැඩියෙන් වියදම් කරන ඒ වගේ සංචාරකය මේ රටට ගේන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න නම් අපේ සංචාර කර්මාන්තයේ ඉන්න ඒ සියලු දෙනාම ආරක්ෂා කරගන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි මේ මයිතන විශේෂයෙන්ම අප ශ්‍රී ලංකන් ගුවන් සමාගම කතා කරා මේ මන්ත්‍රීතුමා ඔබතුමා මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩු ලැබපු කාලේදී බැලුවහම ඒ ලබලා තියෙන්නේ ඉන්ධනවල මිල වැඩි වුණ කාලේ. ඒ ඉන්ධන මිල වැඩි නිසා මේක ඇත්තරම අපේ ලාභයක් ලබා ගන්න ජාතික ගුවන් සේවාවක් හැටියට අපේ රට පමණක් නෙමෙයි ජාතියන්තර හැම රටේම අපහසුතාවයක් තියෙනවා. ඉතින් මම යෝජනා කරනවා මේ ටැක්ස් ගාලා තියෙන 134 ආණ්ඩුව ගන්න ඒ බදු වලින් එකක් අඩුම ගන්න එකක්වත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් වෙන් කරොත් අපිට මේ සමාගමේ කවදා හරි රැක ගන්න ඉදිරි අනාගතයේදී හැකියාවක් ලැබෙනවා කියන එක මම යෝජනා කරනවා. ඉතින් මේ පිළිබඳව ඔබතුමා කටයුතු කරන්න මම අවසන් කරනවා. මේ ඉතින් අමතුමා හිටපු නැති නිසා ඒ පින්නවල අවට ඉන්න ඒ ව්‍යාපාරිකයෝ සියලු දෙනාගේම ඉල්ලීමක් තියෙනවා ඔබතුමාට ලබා දෙන්න කියලා ලියුමක් තියෙනවා. මම ඒක ඔබතුමාට එවන්නම්.
ස්තුතියි ගරුමන්තුමා. මීළඟට ආශු මාර්සිංහ මන්තුමා විනාඩි 3ක කාලයක් තියෙනවා.
නක් තේදින් හරි. අතරම මම කතා කරන්න බලාපොරොත්තු වෙන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මම මේ යෝජනාව කලිනුත් කරා මේ ඉකොනොමික් ඩිප්ලොමසි ප්‍රෝග්‍රෑම් එක ගැන ඉතාමත් සන්තෝෂයටපත් වෙනවා. රවිනාථ ආරියසිංහ ලේකම්තුමා පැහැදිලි කරා ඒක ක්‍රියාත්මක වෙනවා කියලා විදේශ කටයුතු ඇමතුමාටත් ජීවන්ත වෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් මීට වඩා පුළුල් දැනුමක් අවශ්‍ය වෙනවා. මේ ඉකොනොමික් ඩිප්ලොමසි ප්‍රෝග්‍රෑම් එක වගේම මේ පැරලල් යන්න තව අපි යෝජනා කරනවා මේ ඉකොනොමික් ඔඩිට් එකක් සියලුම තානාපති කාර්යාලවලට. මොකද මේකේ වැදගත්කම තානාපති කාර්යාල අපේ FDI ෆොරෙන් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් සොයා ගන්න ප්‍රධාන මධ්‍යස්ථානයේ හැටියට කටයුතු කළ යුතු වෙනවා. විශේෂයෙන් මේ ගැන විදේශ සේවයේ විදේශ තානාපති කාර්යාල නිලධාර මහත්මහත්මින් පුහුණු කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා විදේශ කටයුතු අමාත්‍යතුමාට. ඒ හරහා සෑම අවුරුද්දකටම ටාගට් එකක් ලබා දිය යුතුයි. ඉකොනොමික් ඔඩිට් එක හරහා මොනිටර් කරලා ඒ ටාගට් එක ලබා දීලා කොච්චර ප්‍රමාණයක් විදේශ ආයෝජන ලංකාවට ගේනවද කියන එක ඒ විදේශ තානාපති කාර්යාල හරහා දැනට වෙන්නේ විදේශ තානාපති කාර්යාල ෆැසිලිටේට් කරනවා ඒ FDI වල. නමුත් මේක ලෝකේ රටවල් වල අනිත් තානාපති කාර්යාල කරන්නේ තමන්ගේ රටට අවශ්‍ය ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් කෙලිම තානාපති කාර්යාල හරහා මැදිහත් වීමෙන් අපි දන්නවා සමහර තානාපතිවරු ඒ රටවල් වල නෙට්වර්කින් අවශ්‍යතාවයේ අනුව හදාගෙන ඒ රටේ ප්‍රබුන් හමු වෙලා ඒ ගැන සාකච්ඡා කරලා පුළුවන් තරම් තමන් ස්වේච්ඡාවෙන්ම ඒ ගැන කතා කරලා කරනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ අපේ විදේශ තානාපති කාර්යාලවල තියෙන අලුතෙන් පත් කරන නිලධාරීන් මුලින්ම කල්පනා කරන්නේ තමන්ට ඕන ආයව ඉක්මනට ගෙන්න ගන්න. ඊට පස්සේ නෑනට මස්සිනාට රැකියාව ලබා දෙන්න. ඉතින් මේ කාර්යාලවලින් පොඩ්ඩක් මිදිලා රට ගැන හිතන විශේෂයෙන්
ගරු මන්තුමා කාලය අවසානයි.
ඩිප්ලොමැසි ප්‍රෝග්‍රෑම් එක හරියාකාරව ක්‍රියාත්මක කරන්න මේක මොනිටර් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ මොනිටර් කරන එක ඉකොනොමික් ඔඩිට් එකක් කරා ටාගට් සරහා අනිවාර්යයෙන්ම මේ තානාපති කාර්යාලයේ නම් මේ අවුරුද්දේ FDI ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් මෙච්චර ප්‍රමාණයක් ගේනෝනේ වගකීම සියලුම තානාපති නිලධාරීන්ට ලබා දෙන්න කියලා යෝජනාව කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට DV චානක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි මම හිතන්නේ විනාඩි 6ක කාලයක් තිබුණා දැන් ඒක පහ වෙලා තියෙනවා. අද ගරු සභාපති මම පළවෙනියටම අවධානය යොමු කරන්න කැමති සංචාරක අංශය පිළිබඳව පළමුවෙන්ම හර්ෂදිත් සිල්වා ඇමතිතුමා මම හිතන්නේ අපේ රටට නිදහස ලබා දීම පිළිබඳව ඒක බාල්දු කරලා එහෙම නැත්නම් ඒක පහත් කරලා කතා කරන්න උත්සාහ කරා. එතුම උත්සාහ කරා මේක සිංහල ජාතිය විසින් දෙමළ ජාතිය පරද්දල ගත්ත ජයග්‍රහණයක් ලෙස පෙන්වන්න එතුමා උත්සාහ කරා. හැබැයි මේ අපි ලබාගත්ත මේ ජයග්‍රහණය සිංහල ජාතියට මුස්ලිම් දෙමළ මේ සියලුම ජාතීන් ලබාගත්ත ජයග්‍රහණයක්. මොකද මේක ජාතිවාදී වෙන්න එපා කියලා අපි හර්ෂදි සිල්වා ඇමතිතුමාගෙන් ඉල්ලන්න කැමැති. මොකද මේක සියලුම දෙනා. මේක සියලුම අයගේ ජාතීන්ගේ කට්ටිය මැරුණා. ඒකින්ද අපි මේ ශ්‍රී ලාංකීය ජාතිය වශයෙන් ඉස්සරහට එන්න ඕනේ. මොකද මේ ජයග්‍රහණයත් එක්ක තමයි සෑම අංශයෙන් අපි ඉස්සරහට ආවේ. ආර්ථිකංශේ ඒ වගේම සංචාරකංශේ මේ සියලුම අංශවල අපි ඉස්සරහට ආවේ මේ ජයග්‍රහණයත් එක්ක. එහෙම නැත්නම් 2009ට කලින් සංචාරක ව්‍යාපාරයේ තත්ත්වය මං ඉදන් ඇමතිතුමා දන්නවා. 2009ට කලින් මොන රජයේ තිබුණා අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ සංචාරකයෝ රටට ගෙන්නකන්. ඒ වගේම අපි දන්නවා අද රටේ ඩොලරේ රඳාපවතින විශේෂයෙන්ම අද රුපියලේ යගේ රඳාපවතින මේ සංචාරක ව්‍යාපාරයමත් අපි දන්නවා ලංකාවේ ගත්තම වැඩිම විදේශ විනිමය ගේන්නේ කාන්තාවන්. අද ගත්තම එක පැත්තකින් ගෘහ සේවිකාන් වශයෙන් පිටරට ගිහිල්ලා වැඩ කරලා විදේශ විනිමය ගේනවා. අනිත් පැත්තෙන් තේ කඩලා ගේනවා. ඒ වගේම ගාමන්ට්ස් රෙදි අපනයනේ මේ වැඩිම දායකත්වය ලබා දෙන්නේ කාන්තාවන්. අද ඒම කාන්තාවන් ලබා දෙන අතරම ඒත් අද රටේ වෙළඳ ශේෂය එන්න එන්නම කඩාගෙන වැටීමක් තමයි පෙන්වන්නේ. අපි කියනවා මෙතුමල්ලා ලෝකේ ජයග්‍රහණය කරා කියනවා. GSP+ සහන ලබා ගත්තා කියනවා. හැබැයි මේ කිසිම දෙයක් ලබා ගත්තට රටේ අපනයනේ වැඩිවීමක්වත් අපි ආනයනේ අඩුවීමක්වත් දකින්නේ නැහැ. අද ගත්තම වෙළඳ ශේෂය බිලියන 10යි. ඍණ බිලියන 10යි. ඩොලර් බිලියන 10ක ඍණ වෙළඳ ශේෂයක් තමයි තියෙන්නේ. හැබැයි මේ වෙළඳ ශේෂය අඩු කරගන්න පුළුවන් එකම ක්‍රමයේ තමයි මේ මොහොතේ තියෙන සංචාරක ශේෂ්ත්‍රය. හැබැයි සංචාරක ශේෂ්ත්‍රය හරහා මම හිතන්නේ අපේ රටේ විශේෂත්වය තමයි අපේ රටේ පැය 4ක් වගේ කාලය තුල දේශගුණය වෙනස් වෙනවා. ඒ වගේම පැය 4කින් කොළඹට ආවම ඕන්නම් දකුණු පළාතට ගිහිල්ලා මුහුදු තීරයට යන්න පුළුවන්. එහෙම නැත්නම් නුවරඑළියට ගිහිල්ලා සීත ප්‍රදේශයකට යන්න පුළුවන්. ඒ අවශ්‍ය සියලුම පහසුකම් ඉතාමත් කුඩා දූපතක් නිසා අපිට අඩු කාලයකින් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේ සංචාරක ව්‍යාපාරයේ ගත්තම මේක තමයි එකම ව්‍යාපාරයේ 95%ක්ම දේශීය අනුමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. ඒ නිසා පිටරට යන සල්ලි ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඒ නිසා තමයි අපි සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කටයුතු කරන්න ඕනේ. හැබැයි අපි දැක්කා මේ ආණ්ඩුවේ කණ්ඩායම මේ කාලෙදි විතරයි සංචාරකය දියුණු වුණේ කියලා පෙන්නන. 2019 ලෝන්ග්ලි ප්ලැනට් ඒ ලංකාව ලෝකයේ ප්‍රධානම යාමට සුදුසුම රට කරනකොට මෙතුමල්ලා කියන ඒක තමයි මෙතුමල්ලා ලබාගත් ශ්‍රේෂ්ඨම ජයග්‍රහණයක. හැබැයි ඔබතුමල්ලන්ට මතක් කරන්න කැමැති 2019 යුද ජයග්‍රහණයත් එක්ක රටේ නිදහස ලැබීමත් එක්කම 2010 වර්ෂයේ නිව්යෝක් ටයිම්ස් සංග්‍රහ වාර්තා කරනවා ලංකාව තමයි හොඳම රට වශයෙන් විදේශිකයන්ට පැමිණෙන්නේ. ඒ වගේම 2013 ලෝන්ග්ලි ප්ලැනට්
සංචාරය කිරීම සඳහා සුදුසුම රට වශයෙන් ලංකාව පත් වුණා. ඒ වගේම ඔබතුමාලට මතක් කරන්න කැමැති මේ නිදහස ලැබීමට කලින් 2000-2001 වර්ෂයේ වෙනකොට ඩොලර් මිලියන 250-300ක් තමයි උපරිම ලංකාවට උපරිම ප්‍රමාණයක් ආයේ මට තප්පරතියක් කාලයක් ලබා දෙන්න. ඒ වගේම හැබැයි මේ වෙද්දි මහින්ද රාජපක්ෂ මැතිතුමා බාර දෙද්දි ඩොලර් බිලියන 3කට වැඩි සංචාරකයන්ගෙන් අපි මුදල් ලැබෙව්වා. හැබැයි ඒ තත්ත්වෙම තමයි ඔබතුමාලට වැඩි දියුණු කරගෙන යන්න තියෙන්නේ. හැබැයි අවාසනාවකට ඔබතුමාල මේ සංචාරක ව්‍යාපාරයටත් අලුතෙන් බදු එකතු කරලා තියෙනවා. කවදාවත් 2014 වෙනකන් වැට් එකක් තිබුණේ නැහැ මේ සංචාරක ව්‍යාපාරය. හැබැයි ඔබතුමාල 100-14ක වැට් එකක් එකතු කරලා තියෙනවා. අද වෙද්දී 100-30කට වැඩි බදු එකතු කරලා තියෙනවා. එහෙම කොහොමද සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නේ? ඔබතුමාල මේ බදු අඩු කරලා මේ සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දුන්නොත් තමයි ඔබතුමාලට මේ රට ගොඩ ගන්න පුළුවන්. ඒ නිසා මේ සංචාරක ව්‍යාපාරයේ දියුණු කරන්න මේ බදු අඩු කරන්න කියලා ඔබතුමාගේ ඉල්ලීම් කරන කෙනෙක්.
බොහොම ස්තුතියි. මීළඟට රංජිත් අලු විහාරගරු එමෙතුමා.
කළු සභාපතිතුමනි, මම පළවෙනිම ස්තුති කරනවා, සන්තෝෂ වෙනවා ජවන් නමතුන් එමෙතුමාගේ එමෙතුමාගේ එක වැඩ කිරීම ගැන. අද කතා කරපු මන්ත්‍රී තුමන්ලත් ඒ වගේම එමෙතුවරුත් සමහරක් අය විවේචනය කරා, සමහරක් අය යෝජනා ඉදිරිපත් කරා. මම හිතන්නේ යෝජනාත් ඒ වගේම විවේචනයත් අපි ඇත්තටම බාර ගන්නවා. නමුත් අද කියන්න ඕනේ, අද නිදහස තියෙනවා ඕනෑම සංචාරක ව්‍යාපාරේ ව්‍යාපාරිකයන්ටත් හෝටල් හිමියන්ටත් ඒ අයට ඕනෑ විදිහට සංචාරක අමාත්‍යාංශයෙන් ඒ අවශ්‍ය සේවය ඉෂ්ට කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. මොකද එදා හුඟක් අය ඒ අය ආයෝජනය මෙහාට ලබා දෙනකොට සමහරක් විදිහට වෙන වෙනම මුදල් ගෙවන්න වුණා, හෝටල් සහතික අනුමත කරගන්න ඒ වගේ දේවල් වලට සෑහෙන ප්‍රශ්න ඇති වුණා. නමුත් අද එහෙම දෙයක් නැහැ. අපිට මේ අමාත්‍යාංශය යටතේ අද කතා කරන තෙවරක් පෙරම අපේ ඇමැත්තුමා විල්පත්තු වෙනම එතුමා ඉදිරිපත් කරා යාල අභේ භූමිය යාල කොටසේ යම් කිසි විදිහට වැටක් ඉදි කරන්න කියලා ඒ වැට ඉදි කරන්නට අද හැන්සඩ් මේ ගැසට් පත්‍රේ පළ කරන්න හරි දැනුවත් කියලා තියෙනවා. ඒ වගේම අනිත් සමහරක් මන්ත්‍රීවරු ඉදිරිපත් කරා අරුන්දික ෆ්‍රෙන්ඩෝ එමෙතුමා කිව්වා බෙන්තොට හෝටල් සම්පූර්ණ වැහිලා තියෙනවා කියලා. නමුත් එහෙම දෙයක් වෙලා නැහැ. ඒ හෝටල් වල ඒ අය වැඩි දියුණු කරන්න ඒ හෝටල් මේ අලුත් වැඩියා කිරීමට ඒ සකස් කළා තියෙනවා. නමුත් ඒක කිසි දෙයක් වෙයිලා නැහැ. ඒ අය ඉදිරි කාලෙදීන් තව මම ඉදිරි මේ අවුරුද්ද අන්තිම වෙනකොට ඒ අය නැවත ඒ විවෘත කිරීමට ඒ අය බලාපොරොත්තු වෙනවා. මොකද ඒක පෞද්ගලික අංශයෙන් කරන දෙයක්. ඒ නිසා මම හිතන්නේ ඒ සියල්ලක්ම සැලසුම් ගතව අද ලංකාවේ හැමතැනම තියෙන හෝටල් දියුණු කරන්න වැඩ කටයුතු කරලා තියෙනවා. සංචාරකයන් වැඩි වෙලා තියෙනවා. ගිය අවුරුද්දට වඩා මේ ගිය 2017 19 ලක්ෂයක් ලැබිලා තියෙනවා. ඇවිල්ලා සංචාරකයන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම 2018 125ක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම 2019 අපි බලාපොරොත්තු වෙනවා 130ක්. බලාපොරොත්තු වෙන 2020 140ක් අපි බලාපොරොත්තු වෙනවා. මේ සියල්ලටම පහසුකම් ලබා දෙන්න ඒ වගේම ඒ සියලුම අංශ වලින් අපි ඇමතුමත් ඒ වගේම අමාත්‍යාංශෙත් ඒ නිලධාරී සියලු දෙනාම ඒ අය සැලසුමක් උඩ මේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම අද සංචාරකයන්ට සංචාරක පොලිසිය ඒ පොලිසිය පොලිසිය යටතේ තිබ්බට ඒ සංචාරක පොලිසිය මේ අමාත්‍යාංශය යටතේ නැහැ. නමුත් ඒ පොලිසිය සංචාරක පොලිසිය ඒ නිලධාරීන් කිසිම පාලනයක් නැහැ. වෙන පිටස්තර පොලිසියෙන් පාලනයක් නැහැ. ඒ නිසා ඇමතුමත් ඒ වගේම අමාත්‍යාංශෙත් පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ සංචාරක අංශයට මේ පොලිසියත් පොලිසිය පාලනයත් ඒ කොටස් වල අඩුම වශයෙන් ඒ ප්‍රදේශවල යම්කිසි සිද්ධියක් වෙනවා නම් ඒ සිද්ධිය දැනුවත් කිරීමට එතුමා ඇමතුමා ඒ වෙනම ඒ අයට දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඉදිරි කාලෙදී අපි බලාපොරොත්තු වෙනවා සංචාරකයන්ගේ සැකයක් තියෙනවා. සමහර තැන් වලට ගිහිල්ලා එයාට පහසු යම්කිසි විදියට ගමන් ප්‍රශ්න තියෙනවා, ආරක්ෂාව ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඒ ආරක්ෂාව එයාට ලැබෙනවා. ඒ වගේම අද අපිට ප්‍රශ්නයක් තියෙනවා, එයාපෝර්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ අය සංචාරකයන් ලංකාවට එනකොට ඒ අයට පහසුකම් සමහර විට නැති වෙනවා. ඒ වගේම ඒ අයගේ ඉමිග්‍රේෂන් එකෙන් කස්ටම් එකෙන් සමහර විට වෙලා යනවා. ඒකටත් එමත්තුමා යම්කිසි විදියට ඒ දෙපාර්තමේන්තුවේ සාකච්ඡා කරලා ඒ දෙපාර්තමේන්තුව ඉල්ලීම් කරලා තියෙනවා මේ සියල්ලක්ම වැඩ කටයුතු අපේ මේ
විජේපාල මන්ත්‍රීතුමා ගල් පොයින්ට් කොඩ එක.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, මට මේක ඇත්තටම වරප්‍රසාද ප්‍රශ්නයක්. මහජන නියෝජිතයෙකුගේ හැටියට මම කනගාටු වෙනවා. අද මට මේ විනාඩියක්වත් ලැබුණේ නැහැ. මොකද මේ සම්බන්ධයෙන් කතා කරන්න හිටියේ ගරු අමාත්‍යතුමත් ඉන්න නිසා. මොකද 1987 ඔක්තෝබර 30 සිකුරාදා තමයි අංක 4478 දනන ශ්‍රී ලංකා රජයේ ගැසට් පත්‍රයේ පළ වුණා ඉක්කඩුව සංචාරක පුරවරයක් කියලා ෂෝන් එකක් හැටියට. අද වෙනකම් මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් ඒ කටයුතු කෙරෙලා නැහැ. ආනන්ද තිස්සද අල්ලිස් මැතිතුමා රාජ්‍ය අමාත්‍යවරයා හැටියට ඒ කාලේ ඒක ඉෂ්ට කරේ. මම අහන ඔබතුමාගෙන් මේ පිළිතුරු කතාවේදී කරුණාකර
සුදී මැතිතුමා
ඉක්කඩුව
මැතිතුමා
ඉක්කඩුව ඒක මයි ඔබතුමා දැන් තමයි මම හිතන්නේ ආවේ මේක මේක අපි ඉදිරියේදී අපි මේ කොට්ටාසේ මේ සම්පූර්ණ හෝටල් ශ්‍රේෂ්ඨය වගේම වනජීවි අංශයේ අපිට අපිට අමතුමා යටතේ ඒ මේ අමාත්‍යංශය යටතේ වනජීවි අංශය තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අද සෑහෙන අලි ප්‍රශ්න ගැන මන්ත්‍රීවරු කතා කරා. අලිවැට ගැන තමයි මම හිතන්නේ ගම්මට්ටමේ අපේ ප්‍රතිදින ප්‍රශ්නේ. මේ අලිවැට ගැන අපි මොනවා කරත් ගම්මට්ටමේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ අපිට ඒ සහාය ගත්තේ නැත්නම් මේ වැඩ කටයුතු කරන්න අමාරු. අපේ ජයවික්‍රම් පෙරේරා ඇමතුමා සැලසුමක් හදලා දීලා තිබ්බා මුළු රටේම ප්‍රාදේශීය මට්ටමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ, ඒ වගේම ග්‍රාමීය නිලධාරි සියලු දෙනාත්, ඒ වගේම ගොවි නියාමක අයත් ඒ සියලු දෙනාගෙන් සහාය අරගෙන තමයි මේ අලිවැට අපි කොච්චර මුදල් වෙන් කරත් ඒ ගමේ ඉන්න ගොවි සංවිධානයේ සහාය නැත්නම් අපිට මේක කරන්න බෑ. ඒ නිසා අපි ඒ ඒ විදිහට ඒ ආකාරයෙන් ජයවික්‍රම් පෙරේරා ඇමතුමත්, ඒ වගේම සරත් ෆොන්සේකා ඇමතුමත්, ඒ වගේම ජෝන් අමතුංග ඇමතුමා මේ අපි මේක ක්‍රියාත්මක කරන්න යනවා. මුළු ප්‍රමාණය අපි 2000ක විතර
ඔබතුමාට තව විනාඩි 2ක් කාලයක් තියෙනවා.
ඒ ඒ ප්‍රමාණය අපි බලනවා මේ අවුරුද්ද අන්තිමට කිලෝමීටර් 125ක් පමණ අපි අවසන් කරන්න බලපොරොත්තු වෙනවා මේ අවුරුද්ද අන්තිමට වෙනකොට. ඒ වගේම අද අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපිට සංචාරකයන් වැඩි කරගන්න අපිට සියලුම සැලසුම් හැදුවත් අපිට සේවක සංඛ්‍යාව අපිට අඩු වෙනවා. ඒ සේවක සංඛ්‍යාව අපිට ප්‍රශ්නයකට මුණ පාන්න වෙනවා ඉදිරියට. හෝටල් කාමර ටික වැඩි වෙනවා, සේවක සංඛ්‍යාව අපිට ගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මොකද අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ඒ සියලුම පාසල් සිසුන් සිසුන් ඒ අයගේ ඕ ලෙවල් ඒ ලෙවල් අවසන් වුණාට පස්සේ ඒ අය අපි බලාපොරොත්තු වෙනවා ඒ අය ඒ අයගේ දෙමව්පියන්ට දැනුවත් කළා, ඒ විදුහල්පතිවරු දැනුවත් කළා, අපි ඒ අයට පුහුණුවක් ලබා දෙන්න. ඒක අපිට හෝටල් ශේෂ්ත්‍රයේ ඒ ඉන්න නිලධාරි සියලු දෙනා මේ ගම්මට්ටමට ඇරලා ඒ අපි පුහුණුවට අපි ලබා ගන්න අපිට කටයුතු කරනවා. මොකද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඉදිරියේදී අපි සංඛ්‍යාව හෝටල් සංඛ්‍යාව වැඩි වෙනවා, කාමර ගාන වැඩි වෙනවා, සේවක සංඛ්‍යාව අඩු වෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ සැලසුම ගම්මට්ටමට ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමට ගිහිල්ලා ගම්මට්ටමට ගිහිල්ලා ඒ විදිහට සකස් කරගත්තොත් මම හිතන්නේ අපිට ඉතාම ලේස් වෙනවා. ඒ වගේම අද අපිට සියලුම ආදිවාසීන් අපිට අපිට එක ප්‍රශ්නයක් කියලා තිබ්බා. ආදිවාසීන් අපි එක්කව කරගත්ත අපි ආදිවාසීන් ගැන කිසිම විදියට අපි සැලසුමක් කරලා තිබ්බේ නැහැ. ලංකාවේ ආදිවාසීන් ස්ථාන 13ක ආදිවාසීන්
කරමතුම අවසන් කරා.
ඒ ඒ ආදිවාසීන් ගැන දැන් තමයි අපි අවතුමාගේ සහයතුව දැන් තමයි අපි ඒ ගැන අපි යම් කිසි සැලසුමක් උඩ සංචාරකයන් ඒ ප්‍රදේශයට අරන් ගිහිල්ලා ඒ වගේම ඒ ප්‍රදේශයේ දිනුනු කරන්න ඒ පළාතේ ඉන්න ඒ රජය නිලධාරීත් එක්ක එකහුවලා අපි බලාපොරොත්තු වෙනවා ඒ කොට්ටාසොල්ට ඒ සංචාරකයන් ගේන්න ඒ සියලුම පහසුකම් ලබා දීලා මේ ට්‍රැවල් ඒජන්ට්ලා දැනුවත් කළා මේ වැඩ කටයුතු කරන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම හිතන්නේ වෙනම සැලසුමක් තියෙනවා මුළු රටටම අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසම බලාපොරොත්තු වෙනවා සියලුම ප්‍රාදේශීය ලේකම් සම්බන්ධ කරගෙන ඒ ප්‍රාදේශීය ලේකම් ළඟින් අවශ්‍ය අපිට හඳුනා ගන්න පුළුවන් ඒ සංචාරක ප්‍රදේශ මොකද්ද කියලා බලන්න ඒ ටික වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හික්කඩුව ඒ ප්‍රදේශය මම හිතන්නේ අපේ මන්ත්‍රීතුමා දැන් කිව්වා හික්කඩුව සම්බන්ධ UD දැනට UD එකේ සැලැස්මක් තියෙනවා කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා ඒක ඉතා ඉක්මනින් අපි වැඩ කටයුතු කරනවා. එහෙමනම් මට වෙලාව ලැබිලා තියෙනවා සුළු වෙලාවක්. ඒ නිසා මම පළවෙනියෙන්ම ඇමතුමාටත් ඒ වගේම සියලුම ලේකම්තුමාටත් ඒ වගේම අපේ මේ අනිකුත් සියලුම නිලධාරීන්ටත් ඒ වගේම දෙපාර්තමේන්තුවල ඉන්න නිලධාරීන්ටත් මගේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ටත් ස්තුති කරමින් සහාය දීපු සියලු දෙනාටම ස්තුති කරමින් මම සුවල්ට
ස්තුති කරමි. ඇමතුමා මීළඟට ගරු තිලක් මාරපණ ඇමතුමා.
ගරු සභාපතිතුමනි, අද දින මේ විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධයෙන් වූ මේ විවාදයට කතිකයන් කීප දෙනෙකු සම්බන්ධ වුණා. මම ඔවුන් සියලු දෙනාටම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද බොහොම වැදගත් කරුණු කීපයක්ම ඔවුන් විසින් අපට ඉදිරිපත් කෙරුවා. මොකද අපි හැම වෙලේම හිතන්න නරකයි, අපි හැම එකම දන්නවයි කියලා හිතන් හැම එකම හරියට කරනවයි කියලා මම කවදාවත් හිතන්නේ නැහැ. හැම වෙලේම අනිත් අයගේ උපදෙස් මත අපි ඒවා සැලකිල්ලට අරගෙන තමයි අපි දියුණුව කරා යන්න ඕනේ. මේ යෝජනා සියල්ලම මම ඉතාමත්ම ආදරයෙන් සහ භක්තිමත්ව බාර අරගෙන ඒවා පිළිබඳව විමර්ශන කරලා ඉතින් ඒවා ක්‍රියාත්මක කිරීමට මම වැඩපිළිවෙළවල් ගන්නවා කියලට මම පොරොන්දුවක් දෙන්න කැමතියි. ගරු සභාපතිතුමනි, මම හිතන්නේ මේ මානව හිමිකම් කවුන්සිලයේ පසුගියදා වූ සිද්ධිය ගැන තමයි වැඩියම උනන්දුවක් දැක්ුවේ. මම ඒ සම්බන්ධයෙන් වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම ඒ සම්බන්ධයෙන් පුවත්පත්වලයි මාධ්‍ය හරහා මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක්
තෝඩ ප්ලීස් ගරු කතානායකතුමා මූලාසනේ.
ගරු කතානායකතුමනි, මා සඳහන් කරමින් සිටියේ ජෙනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිද්ධ වුණු දේ පිළිබඳව මං වැඩිදුර කතා කිරීම මං හිතන්නේ අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒවා සම්බන්ධයෙන් මාධ්‍යවල සෑහෙන ප්‍රමාණයක ප්‍රවෘත්ති පළ වුණ නිසා. හැබැයි මම එකක් කියන්න කැමතියි මේ හයිබ්‍රිඩ් උසාවිය ගැන. දැන් මේ හයිබ්‍රිඩ් උසාවිය ගැන ගෞරව කතානායකතුමනි මෙතන කියවුණා අපි කලින් මේක පොරොන්දු වෙලා තිබුණයි කියලාට මොකද්ද යෝජනාවක් තුලින්. අවන හිතන්න නැහැ මේ යෝජනාවේ අපි හයිබ්‍රිඩ් උසාවියක් ගැන විදේශික ජාතිකයන් නඩු අහන්න පත් කරන්න පොරොන්දු වෙයි කියලා හිතන්. මොකද මම කෙටි උදාහරණයක් දෙන්නම්. අපට වමනාවක් තිබුණා වුණත් අපට බෑ වෛද්‍යවරයෙක් නොවන පුද්ගලයෙකුව මේ මෙඩිකල් ඕඩිනන්ස් එක සංශෝධනය කරලා we can't honorable speaker for example bring legislation to amend the medical ordinance to permit someone who is not a doctor to do a surgery. ඒක කරන්න බෑ. Even if we bring that legislation, then the Supreme Court, even with a referendum and a 2/3 majority, the Supreme Court will never allow that type of legislation to be passed. Or for example, we cannot amend our aircraft ordinances to permit people who are not having aircraft licenses to fly aeroplanes. So in the same way, when we speak of foreign judges, we don't know what their qualifications are. In the first place, for a person to be appointed a judge, he must have the basic qualifications of being an attorney at law. Now, even foreign medical specialists, when they come here, they have to pass the Act 16. That is a medical exam that is designed to judge their competency in the field of medicine. He might be a very eminent medical specialist abroad, but when he comes here, he must satisfy that criteria that we require is there in him. So in the same way, I don't think that even though I mentioned in my statement in the Human Rights Commission about two-third majority and a referendum, what I said was that it may require a two-third majority and a referendum, but even that, we don't know whether it is possible to pass legislation in that way. And without legislation, we can't, in any case, have foreign judges sitting in our tribunals to adjudicate the culpability of our citizens. Finally, Honorable Speaker, before I wind up, I wish to thank all those officers who helped me and also in my endeavors that I made in the Human Rights Council in Geneva, the guidance that I received from His Excellency the President and our Honorable Prime Minister, as well as the team that accompanied me, Honorable Sarath Tamunugama and Honorable Mahinda Samarasinghe, who helped us to draft the statement, and our secretary, Mr. Abhinath Aryasinghe, Mr. Pulle, Mr. Asis, our ambassador there. It was a teamwork that helped us to produce this statement. It's not my statement alone. We all got together, and with the guidance that we got from His Excellency and the Prime Minister, we were able to put a joint effort and produce a document of that nature. So I'm very thankful, and I owe it to them to mention it here in this house. Also, when it comes to the work of the Foreign Ministry, I wish to thank the officers who are present here today, our Secretary, Mr. Ravinath Aryasinghe, Mrs. Grace Asirivadam, our State Secretary, Mr. Jawad, the Additional Secretary, Mr. Nakandala, the Additional Secretary, the Directors General, who are all here today, present in the box, the Assistant DGs, and all the other officers in our Foreign Ministry, who have helped me to answer all these questions and prepare my statements. Honorable Speaker, there are so many other things that I would like to advert to as being matters that are relevant to our ministry and which we have been doing. For example, the restructuring of the Foreign Ministry and the missions abroad, the recruitment, training, posting and promotions that we make to enhance the professionalism of our cadres, the evaluation of the overall performance of our officers in the Foreign Service, then our consular affairs output, both here in Sri Lanka as well as in our missions abroad, our relations with the United Nations and other multilateral and regional organizations, our commitment to disarmament and the role played by Sri Lanka at the Conference of Disarmament, where I think Mr. Aryasinghe was the president of that conference in the year 2018. Then in regard to developing in the fields of science and technology, and about our contribution that we have made towards our migrant workers abroad. Then the ICH, the Buddhist diplomacy that we have undertaken to foster through our ministry. Then combating terrorism and other transnational crimes and the rise of violent extremisms. The climate change that we have tackled. Then Sri Lanka's relations with the EU, the Commonwealth, and our bilateral relations, the ocean affairs, environment and climate change division of our ministry, then our economic affairs division, I must say, has played a very leading role, and this ministry launched the economic diplomacy program in mid-2018 by serving as a catalyst in promoting linkages between key government institutions and the private sector responsible for trade, investment, tourism and foreign employment and the Sri Lanka missions abroad. Then our public diplomacy program, our policy planning and research program, our sponsorship of this resolution and other related matters which I cannot articulate here and elaborate without consuming the valuable time of this house. And I beg your permission to table the rest of my speech as a document so that my speech will be a full speech. Thank you.
With that, Honourable Minister, you can table it, sir. Yeah. Thank you. විදේශ කටයුතු අමාත්‍යාංශය ශීර්ෂ 112 කාර්ක සභා එක්කද
හයි
සංචාරක සංවර්ධන වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය ශීර්ෂ 159 සභා එක්කද
හයි
203 සභා එක්කද
හයි
274 කාර්ක සභා එක්කද
හයි
294 සභා එක්කද
හයි
ශීර්ෂ 332 කාර්ක සභා එක්කද
හයි
පාර්ලිමේන්තු යළි රැස්වේ ශීර්ෂ 112 159 203 284 294 සහ 322 කාර්ක සභාවේදී සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.